කාල ගොඩහෙවා මැත්තුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
ගරු මුලාසන ආරවුල මන්ත්‍රීතුමනි, 1978 මේ ව්‍යවස්ථාව හඳුන්වනට පස්සේ මෙතෙක් ගෙනාපු හැම ව්‍යවස්ථා සංශෝධනයක්ම පිටිපස්සේ තිබ්බේ රටේ අවශ්‍යතාවලට වඩා බලේ ඉන්න අයගේ බලය තහවුරු කර ගැනීමේ අවශ්‍යතාවයි. යම්තාක් දුරකට හරි ඉදිරිගාමි කියලා අපිට දකින්න පුළුවන් උනේ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරයාගේ බලතල මදක් අඩු කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් සහ ස්වාධීන කමිෂන් සභා පිහිටවපු අවස්ථාව. හැබැයි ඒකත් 18 වෙනි සංශෝධනයෙන් නැති කරලා දැම්මා. ඊට පස්සේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගිහිල්ලා ජනතාව බලාපොරොත්තු නැහැ තවදුරටත් ව්‍යවස්ථා සංශෝධන. එහෙනම් අපි පොඩ්ඩක් මතක් කරලා දෙන්නට ඕනේ මේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පසුබිම මොකද්ද කියලා. 20 වෙනි සංශෝධනය සම්මත කරන වෙලාවේ මුලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 69 ලක්ෂයක ජනවර්මයක් අරගෙන ඇවිල්ලා හිටියේ. පාර්ලිමේන්තුවේ 3/2 බලයක් තියාගෙන හිටියේ. ඒ නිසා ඒ වෙලාවේ ජනාධිපතිවරයා වෙනුවෙන් 20 වෙනි සංශෝධනය සම්මත කිරීම ගැන ජනතාවගේ විශාල අප්‍රසාදයක් තිබුණේ නැහැ. අත්වශයෙන්ම ජනතාවගේ යම්තාදුරට කැමැත්තක් තිබුණේ. නමුත් අවුරුදු 2කමාරක් යන කලින් ඒ විදිහට අධික බලතල දීලා ව්‍යවස්ථා සංශෝධනයක් දීලා පත්කරගත්ත ජනාධිපතිවරයා මේ රටේ ජනතාවට එපා වුණා. මේ රටේ ජනතාව අරගල කරන්න පටන් ගත්තා ජනාධිපතිවරයා ගෙදර යන්නට ඕනේ කියලා. ඒ අරගලය ඒ විරෝධය හමුවේ ජනාධිපතිවරයාත් තමුන්ගේ බලය රඳවා ගැනීම සඳහා යම් යම් වෙනස්කම් කරන්න පටන් ගත්තා. ඌ කරපු එක දෙයක් තමයි ඒ වෙලාවේ කැබිනට් මණ්ඩලයේ හිටපු තමුන්ගේම සහෝදරවරු දෙන්නෙක් බෑන මේ සියලු දෙනා 3 දෙනෙක් බෑන මේ අය අයින් කරලා අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කරගත්ත එක. ඒ කැබිනට් මණ්ඩලය පත් කරගත්ත වෙලාවේ ඉතුරුනේ මහින්ද රාජපක්ෂ මහත්මයා විතරයි. ඒ වෙලාවේ මම හිතන්නේ රාජපක්ෂ පවුලේ කටිර තේරුණා මේ යන විදියට ගියොත් තව ටික දවසකින් මහින්ද රාජපක්ෂ මහත්තයාටත් ගෙදර යන්න වෙනවා. ඒ නිසා කොහොමද මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අගමැතිකම රැකගන්නේ කියලා එතුමා ගෙනාව ව්‍යවස්ථාවට සංශෝධනයක් ගේන්න ඕන කියලා කැබිනට් පත්‍රිකාවක් අප්‍රේල් මාසයේ අග 19 වෙනි ව්‍යවස්ථාව යලි බලාත්මක කරන්න ඕන කියලා. මේ 19 වෙනි ව්‍යවස්ථාවට විරුද්ධව කතා කරපු අය තමයි කිව්වේ 19 වෙනි ව්‍යවස්ථාව යලි බලාත්මක කරන්න ඕන කියලා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒකට එකඟුනේ නැහැ. ඒක පැත්තකට දාලා කමිටුවකට දැම්මා. ඊට පස්සේ නැවතත් මේ කලබලය ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙදර ගියාට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආයි කැබිනට් එක වෙනස් කරා. ඒ කැබිනට් එකේ නම විජේදාස රාජපක්ෂ මහත්මයා. ତେଣୁ විජේදාස රාජපක්ෂ මහත්මයා ඒ වෙන විට පුද්ගලික මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවක් ඉදිරිපත් කළ තිබුණා තවත් මේ ව්‍යවස්ථා සංශෝධනය සඳහා. ඒ වෙලාවෙම සමගි ජනබල වේගය ප්‍රධාන විපක්ෂ විදියට තවත් පුද්ගලික මන්ත්‍රීවරුන්ගේ සංශෝධනයක් ගෙනත් තිබා. මේ දෙකටම කිව්වේ 21 කියලා. ඉතින් ඒ වෙලාවේ විජේදාස රාජපක්ෂ මහත්මයා කිව්වා දැන් මේක ඉදිරිපත් කරන්න ඕන කියලා ආණ්ඩුවේ යෝජනාවක් විදියට. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිව්වා කමන්න ඉදිරිපත් කරන්න කියලා. එතුමාට අවශ්‍ය කරන යම් යම් සංශෝධන කීපයක් ඒකට ඉදිරිපත් කරගෙන ගියා. ඒ වෙලාවේ තමයි ජූලි මාසේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ගෙදර යන්න උනේ. දැන් ඔන්න එතුමා ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්මයා එනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ආවට පස්සේ එතුමා විජේදාස රාජපක්ෂ අපේ අධිකරණ මැතිතුමත් එක්ක එකතු වෙලා තවත් පොඩි පොඩි සංශෝධනයක් කරලා දැන් මේ 22 වෙනි සංශෝධනය කියලා අද මේ ඉදිරිපත් කළ තියෙන සංශෝධනය ගේනවා. ගරු මුලාසනාරු මන්ත්‍රීතුමනි, මේ 22 වෙනි සංශෝධනය ගැන අපේ මතය ප්‍රකාශ කරනවා නම් අපිට පැහැදිලිවම කියන්න පුළුවන් මේ 22 වෙනි සංශෝධනයෙන් මොනම ආකාරයකටවත් ජනාධිපතිවරයාගේ බලතල නම් අඩු වෙලා නැහැ. මොකද මේ මේක මෙතෙන්ට එන්න කලින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණෙත් යම් යම් අදහස් ආපු නිසා අද මේ ඇවිල්ලා තියෙන එකින් ජනාධිපතිවරයාගේ බලතල සියල්ලම තියෙනවා. මොනවද ජනාධිපතිවරයාගෙන් අපිට ඉවත් කරගන්න අවශ්‍ය වෙච්ච බලතල? 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේදී අමාත්‍ය මණ්ඩලයේ පත් කිරීමේදී අද ජනාධිපතිවරයාට කැමැති කෙනෙක් පත් කරන්න පුළුවන්. අගමැතිවරයාගේ අදහස් විමසන්න විතරයි තියෙන්නේ. ජනාධිපතිවරයාට අවශ්‍ය කැබිනට් මණ්ඩලයට පත් කරන්න පුළුවන්. ඒ කැබිනට් මණ්ඩලයේ ආස් කරන්නත් පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. සංවිධානය වෙනස් කරන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. එපමණක් නෙමෙයි ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශ විතරක් නෙමෙයි ඕනෑම අමාත්‍යාංශයක් මේ 22 වෙනි සංශෝධනය ඇතුලේ තියාගන්න පුළුවන්. එපමණක් නෙමෙයි අවශ්‍ය නම් අගමැතිවරයාවත් ඉවත් කරන්න පුළුවන්.
ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තියෙනවා.
එහෙමනම් පැහැදිලිවම මේ ජනාධිපතිවරයාගේ බලතල කිසිවක් මෙතනින් ඉවත් වෙලා නැහැ මුලාසුනාරුඩ මන්ත්‍රීතුමනි. ඒ නිසා ඇත්තම කියනවා නම් ජනතාවට අවශ්‍ය උනේ වෙලාවේ අරගලයට ආපු ජනතාවට අවශ්‍ය උනේ වෙනසක් නම් සිස්ටම් චේන්ජ් එකක් නම් ඒ සිස්ටම් චේන්ජ් එක නම් කීයටවත් මෙතනින් වෙන්නේ නැහැ. හැබැයි මේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ එක සාධනීය කරුණක් අපි දකිනවා. ඒ සාධනීය කරුණ තමයි අර 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙනාවු 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ යලි බලත්බ කරන්න උත්සාහ කරපු 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ නැති කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභාව නැවත ගෙනල්ලා තිබෙනවා. හැබැයි මෙතනත් අපිට ගැටලුවක් තිබුණා. මුලින්ම මේ 22 වෙනි සංශෝධනයේ ගැසට් කරපු වෙලාවේ අපි වෙලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය දිය මේක සංවිධානය වෙනස් කරලා තිබුණා සම්පූර්ණයෙන්ම ආණ්ඩුවට පක්ෂග්‍රාහී විදියට. මේකේ 10 දෙනෙක් ඉන්නවා 10 දෙනාගේ 7 දෙනෙක්ම ආණ්ඩුවට ඕන විදියට පත් කරගන්න පුළුවන් තත්ත්වයක් ඉදිරියේ තිබුණේ. ඒ නිසා අපි ඒ ගැන කතා කරා මීට පෙර විවිධ අවස්ථාවල අධිකරණ ප්‍රතිවරයා සමග ජනාධිපතිවරයා සමග කතා කරලා දැන් අපි සතුටුයි අපිට දීලා තියෙන පොඩි පත්‍රිකාවක් මේක පොඩ සංශෝධනය කරලා අර 3 දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු අනුමැතියෙන් පත් කරන්න ගිහිල්ලා තිබිච්ච එක වෙනස් කරලා දැන් ඔන්න සංවිධානය යම් කිසි ආකාරයකට සාධාරණ මට්ටමකට ගෙනල්ලා තිබෙනවා. ඒ නිසා අපි තීරණය කළා තියෙනවා මුල් අසුනට මන්ත්‍රීතුමනි මේ 22 වෙනි සංශෝධනයෙන් මහා විශාල වෙනසක් වෙන්නේ නැති වුණත් ජනතාව අපේක්ෂා කරන සිස්ටම් චේන්ජ් එක වෙන්නේ නැති වුණත් යම් කිසි ප්‍රගතියක් මේකේ තියෙන නිසා මේකට පක්ෂව ඡන්දය දෙන්නට. හැබැයි අපි පැහැදිලිවම කියනවා මේක අවසාන විසඳුම වෙන්න බෑ. ජනතාවට අවශ්‍යලා තියෙන්නේ සම්පූර්ණ ව්‍යවස්ථාවේ වෙනසක්, සම්පූර්ණ ක්‍රමේ වෙනසක්, සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එක. ඒක අනිවාර්යයෙන්ම ගෙනෙන්නට ඕනේ. ඒ නිසා අපි පොදු ජන පෙරමුණෙන් ස්වාධීන වෙච්ච නිදහස කණ්ඩායම විදියට තීරණය කරලා තියෙනවා මේ ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන්න. හැබැයි අපි දන්නේ නැහැ හෙට ආණ්ඩුව මොනවා කරයිද කියලා. ආණ්ඩුවේ මන්ත්‍රීතුමාලා ඔය මොනවා කිව්වද අද කතා කරපු 3-4 දෙනා සහාය දෙනවා කියලා වැඩි දෙනෙක් අද පේන්නත් නැහැ. කතික ලැයිස්තුවක් දාගන්න බෑ. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇතුලේ ආණ්ඩුව මොනවා කරයිද කියලා අපි දන්නේ නැහැ. කෙසේ වෙතත් අපි ජනතාව වෙනුවෙන් කියනවා අපි මේකට සහාය දෙනවා කියලා.
බොහොම ස්තුතියි ගෞරව ප්‍රේමනාත් සිය දොළවත්ත මැතිතුමා. ඔබතුමාට විනාඩි 16ක කාලයක් තියෙනවා.
ස්තුතියි. මේ අවස්ථාවේ මේ රට තියෙන්නේ බැලුවාම මල්ටි ඕගන් ෆේලිය එක කියලා කිව්වොත් මට මං හිතන එක අවුරුතයි පිළිගන්න. හැම පැත්තෙම අක්‍රිය වෙච්ච අපිට මගක් හොයාගන්න බැරි වෙච්ච තත්ත්වයක තමයි අපි ඉන්නේ. එතකොට ඒ තත්ත්වෙන් මිදෙන්න අපි හැමෝම දේශපාලන වෙනස්කම් මතිපතාන්තර අපි අමතක කරලා එකහුව වෙලා මේ රට තියෙන තැනින් ගොඩ දාන්න අපි වැඩ කරන්න ඕනේ. අද උදෑසන අපි දැක්කා විපක්ෂ නායකතුමා තම ආකාරයේ සාධනීය ආකාරයකට මේ සංශෝධන වලට විවස්ථා සංශෝධනයේ එතුමාගේ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කරා. මං හිතන්නේ ඒක තමයි ව්‍යුත්ත විපක්ෂයේ හිටියත් යම් ආකාරයකින් හොඳක් මේ රටට සිද්ධ වෙනවා නම් ඒ වෙනුවෙන් යමක් කරන්න අපිට එකතු වෙන්න පුළුවන් එක තමයි ව්‍යුත්ත. පැහැදිලිවම සභාපතිතුමනි මේ සංශෝධනය නිවස්සා සංශෝධනය කියනකොට අපි කතා කරන්න ඕනේ මේකේ වටපිටාව ගැන. පාර්ලිමේන්තුවේ නොයෙකුත් මන්ත්‍රීවරු විවස්සා සංශෝධන ගණනාවකට අතිස්සුවා කියලා කිව්වා. ඒක එයාට තියෙන අයිතිය. මම මේ පාර්ලිමේන්තුවට පැමිණිලා පස්සේ 20 වෙනි සංශෝධනයට අපි අතිස්සුවා. 20 වෙනි සංශෝධනයට අතිස්සපු වෙලාවේ 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාව ඇති වෙච්ච අවස්ථාවේ ඒ සාකච්ඡාවට අදාළව කමිටුවක් පත් කරාම අග්‍රාමාත්‍යවරයා ඒ කමිටුවේ සාමාජිකයෙක් වෙන හැටියට මමත් පත් වෙලා හිටියා. විශ්වවිද්‍යාල සංශෝධන සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ ඉඳලා ඒ අදාළ සමහර කාරණා සම්බන්ධ විවේචනය කරපු ප්‍රධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අපි සහභාගී වෙලා හිටියා. අපි මේ විවේචනත් එක්ක සාකච්ඡා එක්ක වෙනස් කිරීම එක්ක විශ්වවිද්‍යාල සංශෝධනය අපිට අපි සම්මත කරන්න අපි දායක වුණා. ඒ විශ්වවිද්‍යාල සංශෝධනය අපි සම්මත කරන්න දායක වුණේ ප්‍රධාන වශයෙන්ම අතිගරු ජනාධිපතිතුමා ඒ වෙලාවේ කිව්ව කාරණයක් තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියන කාරණය. එතකොට 19 තුළ විශාල අර්බුදයක් ඇති වෙලා තියෙනවා කියලා පහුගිය කාලේ ජනමතයක් එක්ක තමයි අපි පාර්ලිමේන්තුවට පත් වෙන්නේ. 19 අවශ්‍ය කරනවා කියන කාරණේ එක තමයි ජනවර මතක තමයි ජනාධිපතිවරණ ජයග්‍රහණය කරන්නේ. ඒ ජනවරම උඩ අපි 20 ගෙනල්ලා 20 තිබ්බ අදූරදර්ශී කාරණා සම්බන්ධයෙන් සමහර අවස්ථාවල අපි පුළුවන් තරම් සාකච්ඡා කළා ඒවා නිවැරදි කරගත්තා වගේම සමහර කාරණා සම්බන්ධයෙන් අපි නිහඬව හිටියා. අපිට සිද්ධ වුණා අපි ඡන්ද දෙන්න මොකද හේතුව නව ආණ්ඩුක ව්‍යවස්ථාවක ආගමනය බලාපොරොත්තු වෙයි. හැබැයි අද වෙනකොට අපිට පැහැදිලිව පේන්න තියෙනවා නව ආණ්ඩුක ව්‍යවස්ථාවක ආගමනය තවදුරටත් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණේ. ඒ නිසා තමයි පෞගිය කාලේ පුරාවටම එදා මේ අර්බුදකාරී තත්ත්වයන් තුල ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නැවත මේ සංශෝධන ව්‍යවස්ථා සංශෝධනය ගැනීම සඳහා කමිටුව පත් කළේ සාකච්ඡා කරන අවස්ථාවේ පොහොට්ටුවේ මේ පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවට ආවත් සත්‍යගවේෂක සංවිධානයේ හැටියට මම මේ අදාළ සාකච්ඡා වලට සහභාගී වෙලා මේ විවස්සා සංශෝධනයට ඒ වෙච්ච වැරද්ද නිවැරදි කරන්න අපි හොඳ අවස්ථාවක් හිතේ මේ 22 වෙනි සංශෝධනයට අපි සහයෝගය දෙනවා කියලා මුල් අවස්ථාවේ සිට අද දක්වා එකහඬින් අපි ප්‍රකාශ කළා. ඒ නිසා මේ වටපිටාව පිළිබඳව විග්‍රහ කරන අවශ්‍යතාවය තමයි අද ආණ්ඩුවේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට අපි පැහැදිලිව කියනවා මේ විවස්සා සංශෝධනය ගෙනීමේ අභිප්‍රාය අපිට ඉතාමත් දැඩිව තිබුණා සහ ඒ ජයග්‍රහණය කිරීමේ දැඩි අභිප්‍රාය සහ අභිලාෂය අපි මොහතකවත් එක බිඳකවත් අපි එතනින් නික්මෙන්නේ නැහැ කියන කාරණය පැහැදිලිව කියන්න ඕනේ. ඒ නිසා විපක්ෂයේ කලබල වෙලා විපක්ෂයේ සමහර වෙලාවට උත්සාහ කරනවා මේ ආණ්ඩුවේ ව්‍යායාමය ඒ අයගේ සාක්කුවට දාගෙන ආණ්ඩුවේ තුලේ අර්බුදයක් සහ ආණ්ඩුවේ තුලේ බෙදීමක් තියෙනවා කියන කාරණේ. බෙදීම් තියෙනවා. බෙදීම් තියෙනවා කියන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක හොඳ ගුණාංගයක්. ඒ බෙදීම් වලට ඒ සාකච්ඡා වල ඉඩ දීමේ අවශ්‍යතාවය ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක ගුණාංගයක් හැටියට අපි දකින්නේ. හැබැයි අපි පහුගිය කාලේ දැක්ක අපේ පොහොට්ටු ඇතුළේ වුණත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තිබ්බ නැති නිසා තමයි 150ක ආණ්ඩුවක් අපි අද 120ක 130කට බවට පත් වෙලා තියෙන්නේ. ඒක පහුගිය කාලේ පුරාවටම මම ප්‍රසිද්ධියේ සහ ඒ හදාගන්න විචනය කරා බැරි පුළුවන් තරම් අපි ඒ විචනය තුළ සාධනීය විචනයකුත් කරා ඒකව ප්‍රසිද්ධියට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වෙලාවේ අපි කොහොම හරි මේ විවස්සා සංශෝධනය ගෙනීමේ අවශ්‍යතාවය අපිට රටක් හැදෙන්න තියෙනවා. IMF එකේ සම්බන්ධව IMF එකේ ලෝන් එකක සම්බන්ධව ඒකම GSP Plus වගේ කාරණාවලදී අපි නැවත සාධනීය ආකාරයකට මේ වෙනස සිදු කරන බව ජාත්‍යන්තරයට පෙන්වන්න ඕනේ කියලා කියම දේශීයව අපේ විරුද්ධ පක්ෂයේ ඉන්න මිනිහ අයට උනත් එක තේරුම් කරලා මෙයට අපි පහදා දීලා මේ අවශ්‍යතාවය අපි පැහැදිලිව අපි එක් කරන්න ඕනේ. දැන් බොහොමයක් අවස්ථාවල මේ නව වෙනසක් සම්පූර්ණ වෙනසක් කියන කාරණාවලදී විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවකගේ අවශ්‍යතාවය උනේ මේ විධායක ජනාධිපතිගම අහෝසි කරනවා කියලා කියන කාරණය කියන්නේ. පැහැදිලිව කියන්න ඕනේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණ ඒ සඳහා අවශ්‍ය නීතිමය අවසර ලබා දීලා නැහැ. පාර්ලිමේන්තුවේ 3/2ක් පමණින් ඒ විධායක ජනාධිපතිගේ බලය අඩු කරන්න ඒ ගෑණියෙක් පිරිමියෙක් කරන පිරිමියෙක් ගෑණියෙක් කරන මේ බලය අඩු කරන්න ඒ අවස්ථාව ලබා දීලා නැහැ. ඉතින් ඒක ශේෂ්ඨාධිකරණය විසින් ඇති අභිමතය ශේෂ්ඨාධිකරණයේ අභිමතය. ඉතින් ඒ තුල ඔබ කොතරම් දුරට සාකච්ඡා කරත් පාර්ලිමේන්තු තුල මේ අපි උත්සාහ කරන්නේ නොමග යවීමක් අපි මේ උත්සාහ කරන්නේ වෙනසක් නොකිරීමක් කියන කාරණේ ඔබ කොතරම් කතා කරන්න උත්සාහ කරත් ඒ සිද්ධ වෙන්නේ නැහැ. අපි දැක්කා උතුරු ප්‍රදේශයේ නියෝජනය කරන අපේ සුමන්ත්‍රි මන්ත්‍රීතුමා බොහොමයක් වෙලාවට එයාගේ අවශ්‍යතාවය වෙලා තියෙන මුල ඉඳලම මේ විධායක ජනාධිපතිතුමා මේ ශක්තිය අඩු කරන එක. දැන් 22 ගේනකොට බොහොම වෙලාවට අපිත් එක්ක එකතු වැඩ කරපු ජාතික සංවිධානවල විශාල බයක් තිබ්බා. මේ 22 ගෙනීම තුල විධායක ජනාධිපතිගේ බලය අඩු කරලා කමිටු අවස්ථාවේදී රට බෙදන විදිහේ අලුත් සංශෝධන ගෙනයි කියලා. ඉතින් අපි එයාට පැහැදිලිව කියන්න ඕනේ ශේෂ්ඨාධිකරණ විසින් දෙන ලද තීන්දුව වගේම 20 වෙනි සංශෝධනය තුල යම් යම් වැරදි අඩුපාඩු තිබු වගේම 20 වෙනි සංශෝධනය තුල තිබ්බ සාධනීය කරුණු තුල ඒ කියන්නේ ශේෂ්ඨාධිකරණයේ හමුවට නොගිය සංශෝධන කාර්යස්කව අවස්ථාවේදී එක්කල නොහැකි කියන ඒ ආණ්ඩුක විවස්සා සංශෝධනය තුල පැහැදිලිව අපි දන්නවා ඔය කියන ආකාරයේ අනියත බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ කියන කාරණය අපි ජාතික සංවිධාන වලට අපි මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ නිසා මේ අපි යමුවේ තියෙන අවස්ථාවේ මම සමහරක මම කරන ප්‍රකාශ තුල මම කැමති නැහැ විපක්ෂයට මඩ ගහන්න විපක්ෂයේ විවේචනය කරන්න. දැන් අපි දැක්ක බොහොම ද්වේෂ සහගතව ආණ්ඩුව සම්බන්ධ විවේචනේ සාධනීය විවේචන ඔබට ගිහිලා හුදු ද්වේෂ සහගත විවේචන අපි දෙකින් දෙකම දැක්කා. හැබැයි අපි පැහැදිලිව කියන්න ඕනේ මේ රටේ අද රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක අපේ තියෙන පහුගිය අතීත පසුබිඳුතුකම් පසකලා අපි ඔහුත් එක්ක හිටගෙන තියෙන මේ රට තියෙන තරින් ගොඩ ගන්න ඔහු නොබියව මූණ දීලා ඉදිරියට ආපු නිසා කියන කාරණේ. සජිත් ප්‍රේමදාස මහත්තයාට අවස්ථා ගණනාවකදී අවස්ථාව ලැබුණත් ඔහු එහි පැහැර හැරපු නිසා තමයි අද රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ තුල ඔහුගේ දක්ෂකම් පෙන්නනවා. පහුගිය මම පුද්ගලිකව රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව නඩු දෙකක් දාලා ඒ නඩු දෙක ඔහුව පරද්දලා ඒ පනත් කැඩුම්පත් අහෝසි කරපු කෙනෙක්. හැබැයි නමුත් දැන් මේ අවස්ථාවේ අපිට තියෙන්නේ ඔහුත් එක මේ ගමන යන්නේ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මැතිවරණයේදී අවස්ථාවක. මැතිවරණයේදී අපිට ඉදිරිය බෙදෙන්න පුළුවන්. හැබැයි අපි මේ වෙලාවේ මේ රට වෙනුවෙන් ගන්න තීරණ අපි කහුවලා යන්න ඕනේ. ඒක හොඳ සාධනීය අවස්ථාවක් අපි අද උදේ ඉඳලා දැක්කා. ඒකම මේ විසිවන සංශෝධනය තුල අපි කවුරුත් කතා කරා දුක්ත පුරවැසිභාවය සම්බන්ධයෙන්. ඒ අවස්ථාවෙත් ඒ සම්බන්ධයෙන් බෙදීමක් තිබ්බා. ඒකම මේ වෙන විට බොහෝමයක් වෙලාවට විපක්ෂයේ විසින් අපිට කියනවා මේ දුක්ත පුරවැසිභාවය සම්බන්ධයෙන් අපි විශාල ගැටලුවක ඉන්නවා, ප්‍රශ්නක ඉන්නවා. ඒ නිසා මේකට ඡන්ද නොදී කියලා නෑ පැහැදිලිව කියන්න ඕනේ. දුක්ත පුරවැසිභාවය සම්බන්ධයෙන් අපිට ගැටලුවක් නෑ. අපි ඒ දුක්ත පුරවැසිකු මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා වාඩි වීම සම්බන්ධයෙන් තියෙන අයිතිවාසිකම නැති කරන්න අවශ්‍ය සංශෝධන අපි ඡන්ද දෙනවා. බැසිල් රාජපක්ෂ මහත්තයා දේශපාලනය කරන්න අවශ්‍ය නම් එතුමා දුක්ත පුරවැසිභාවය අහෝසි කළා, එතුමා ඇවිල්ලා දේශපාලනය කරයි. ඒ ගැන කිසි ගැටලුවක් නෑ. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ තමුන්නාසලා උත්සාහ කරන මේ බොරදියේ මාළු බැවට අපිට තියන්නේ නෑ. තමුන්නාසලා තමයි පුද්ගලයෝ එල්ල කරගෙන, පුද්ගලයෝ මූලිකගත කරගෙන සංශෝධන කළා, විවස්ථා වෙනස් කරේ. නමුත් අපිට දැන් තේරෙනවා මේ කියන කාරණය මතම පිටගෙන මේ 22 වන සංශෝධනයත් ස්ථාපිත වෙන්න, සම්මත වෙන්න තියෙන ඉඩ ප්‍රස්තා අවුරවන්න පක්ෂයක් හැටියට ආණ්ඩුව හැටියට අපිට කිසිම අවස්ථාවක් නෑ. ඒ නිසා ඒ වෙනුවෙන් අවශ්‍ය නායකත්වය, ඒ සහයෝගය අපි සියලු දෙනා ලබා දීලා ඒ 22 වන සංශෝධනයේ සහය, 22 වන සංශෝධනයේ ජයග්‍රහණය කිරීමේ කටයුතු අපි අනිවාර්යයෙන්ම කරනවා කියන කාරණය පැහැදිලිව කියන්න ඕනේ. හැබැයි ඒ කාරණේ අපි කරන්නේ අර මහාසාමි පොතේ අපි දැක්ක ගණින්නාන්සලා, අර සෝභිත උන්නාන්සලා වගේ අය කරන බයව කියන තර්ජන වලට බය නෙමෙයි කියන කාරණේ පැහැදිලිව කියන්න ඕනේ. සමහරු කියන්න ගත්තා මේ 22 වෙන මුලින් කතා කරද්දී මට මතකයි මීට මාස දෙක තුනකට ඉස්සෙල්ලා කියන්න ගත්තා 22ට ඡන්ද දුන්නේ නැත්නම් බලා ගන්න පුළුවන් කියලා. ඒ කියන බය වේලුවිල්ට, ඒ කියන තර්ජන වලට බය නෙමෙයි මේ තීරණය ගත්ත කියන කාරණේ පැහැදිලිව අපි කියන්නේ. මේ තීරණය අපි අරගත්තේ බොහොම හොඳ සිහියෙන් සහ අවශ්‍යතාවය අපිට තේරෙන නිසා කියන කාරණේ පැහැදිලිව අපි කියන්න ඕනේ. අපි ගෙනල්ලා අපි සාකච්ඡා කරලා විශේෂයෙන්ම ඒ නව මේ තියෙන தත්ත්වය තුල නව විවස්ථාවක් ගැනීම බොහොම ප්‍රායෝගික නෙමෙයි තියෙන தත්ත්වය තුල දිනාගත හැකි වැඩිපුර අවස්ථා වැඩි දෙයක් අපි දන්න ඔස්වාදීන කොමිෂන් සභා කියන කාරණා එක්කම පනත් කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කිරීමට දින කාල සීමාව තවත් සතියකින් වැඩි කර ගැනීමේ අවස්ථාව. ඒ කියන කාරණා දිනා ගන්න දුක්ත පුරවැසියෙකු පාර්ලිමේන්තුව තුල සිටීමේ තියෙන ප්‍රශ්නය වැනි කාරණා එක්කම මේ කියන මේ මෙවැනි සාධනීය කාරණා එක්කම නැවත වතාවක් තවත් වෙලාවක කාරණා දිනා ගන්න අවශ්‍ය දායකත්ව දෙන්න. ඒකම පැහැදිලිවම දැන් කියන්න ඕනේ බොහෝමයක් දෙනෙක් කතා කරා මේ පාර්ලිමේන්තුවේ දූර කාලය අවුරුදු 4 මාරක් කරනවා කියන කාරණා. ඒක 19 සංශෝධන තුල තිබ්බ දෙයක්. පාර්ලිමේන්තුවේ බලය අපි විසින් අත්හැරියා පහුගිය 21 සංශෝධන තුල. නමුත් යම් කෙනෙක් විශ්වාස කරනවා නම් මේක තමයි මේක අවුරුදු 2 මාරෙන් තිබිය යුතුයි කියන කාරණේ අපේ කැම වෙලෙම අපි ඉන්නේ අවුරුදු 2 මාර නෙමෙයි. පාර්ලිමේන්තුවේ බහුතරයක් අවශ්‍ය නම් මැතිවරණයට යන්න පාර්ලිමේන්තුවේ බහුතරයකට අත්සන් කළ මැතිවරණය මේ හැකියාව තියෙනවා. ඒ නිසා පැහැදිලිව කියන්න ඕනේ අපි එහෙම කිසිම වෙලාවක දෙගිඩියාවකින් බයකින් කිසිින්න පිරිසක් නෙමෙයි. ඒ නිසා අපි මේ තීන්දුව తీරන අරන් තියෙන්නේ මේ රටේ අවශ්‍යතාව වෙනුවෙන් මේක අවශ්‍ය කියලා අපි තීරණය කරන නිසා. විශේෂයෙන්ම GSV Plus සහනය ලබා ගන්න අපි දන්නවා කවුරුත් LGBTQ ප්‍රජාව සම්බන්ධයෙන් AIK අයිතිවාසිකම් වෙනුවෙන් පුද්ගලික පනත් පෙනුම් පතක් මා ඉදිරිපත් කරා පහුගිය අවස්ථාවේ. ඒකම පහුගිය කාලේ පුරාවට අපි කතා කරපු ඒ තරුණ ප්‍රජාවගේ නියෝජනය සම්බන්ධයෙන් මම තවත් සතුටු වෙනවා. ඒ 125ක නැති වෙච්ච කෝට එක අපේ වාකි මාකර මැතුමත් ඉන්නවා, එතුමත් ඉදිරිපත් කරා, එතුමාගේ අත් ගැසට් වෙලා තිනවා, මගේ පනතත් තරුණ නියෝජනය සම්බන්ධයෙන් ගැසට් වෙලා තිනවා. එවැනි කාරණා අපි ඉදිරියේදී අත්පත් කරගන්න ජයග්‍රහණය බවට පත් කරගන්න පුළුවන් කාරණා වටපිටාව නිර්මාණය කරන්න තමයි අපි මේ සංශෝධන සඳහා සහයෝගය ලබා දෙන්නේ. පැහැදිලිවම මේ අබන්දක කිරියල්ල මහත්මයා කියනවා පහුගිය 21 සංශෝධනය තුල අධිකරණයේ ස්වාධීන නැහැ, අධිකරණයේ සම්පූර්ණ පක්ෂග්‍රහය වුණා කියලා. එතුමාට අමතක වෙලා තියෙනවා, එතුමා නීතිඥයෙක් වුණත් අධිකරණ සේවා කොමිෂන් සභාවට 21 සංශෝධනයෙන් කිසිම විදියක් තිබෙන්නේ නැහැ. අධිකරණ සේවා කොමිෂන් සභාව පූර්වයේ පැවති පරිදිම සම්පූර්ණ ස්වාධීන හා අපක්ෂපාතී ක්‍රියාවලියක් තමයි තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් කිසිම මතක් තිබෙන්නේ නැහැ කියන කාරණය පැහැදිලිව අපි කියන්න ඕනේ. ඒ නිසා මේ සංශෝධනය තුල 20 තිබ්බ සමහර නරක කාරණා අයින් කරලා 22කට අපිට එන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අද විධායක ජනාධිපති ධුරයට වෛර කරන විධායක ජනාධිපති ධුරයට අකමැති අය කියනවා මේක නිකම් පුස්සක් කියලා. හැබැයි අපි කවුරුත් පිළිගන්නවා මේ රට ඒකීය රාජ්‍යයක් වශයෙන් පවතින බවට පළාත්සභාව හඳුන්වා දෙන අවස්ථාවේ ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විශ්වකාරු දුන් තීන්දුව තුළ විධායක ජනාධිපති ක්‍රමය කියන ඒ ප්‍රධාන බලය පරාක්‍රමයේ මත මෙරට ඒකීය ස්වභාවයක් තියෙනවා පළාත් සභාව වලට වෙන්ුණත් කියන තීන්දුව අපි කවුරුත් දන්න තීන්දුවක්
කරු මන්තම ඔබතුමාට විනාඩි 2ක කාලයක් තියෙනවා
ස්තුති ඉතින් ඒ තීන්දුවත් එක්ක තමයි මේ සියලුම දේවල් ගැට ගැහිලා තියෙන්නේ අද සුමන්තිර මහත්මයා ජනාධිපතිගේකුණත් ශ්‍රේෂ්ඨ රාජකීය සම්බන්ධයෙන් බොම දෙපැත්තට පැද්දෙන පැන්ඩියුලමක් කියලා කිව්වා මම දන්නේ නැහැ එතුමා එළියට ගිහිල්ලා සභාවෙන් එළියට ගිහිල්ලා ඔක කියයිද කියලා එතුමා සභාවේ තියෙන ඒ වරප්‍රසාදය ඇති කරගෙන ඒක ප්‍රකාශ කරා කියලා මට හිතෙන්නේ ඉතින් පැහැදිලිවම මේ ශ්‍රේෂ්ඨ රාජකීය අද පිළි අරගෙන තියෙනවා මේ රටේ විද්‍යාවේ ජනාධිපති ධුරයත් එක්ක ජනතාවගේ ඍජු ඡන්දයෙන් පත් වෙන විධායක ජනාධිකරණ කෙනෙක් කේන්ද්‍ර වෙච්ච විධායකයක් තිබිය යුතුයි කියන කාරණේ පිළිලලන් තියෙනවා. ඉතින් මේ කාරණා අපිට අත්හලන්න බෑ. එහෙම අත්හරිනවා අපිට සිද්ධ වෙනවා නම් ආණ්ඩු ක්‍රමස්ථාවකට යන්න. ඊට එහාට ගිහලා ජනතු විචාරණයකට යන්න. ඉතින් මම හිතන්නේ මෙතන තියෙන කාරණය අපේ තියෙන මේ මේ අරගලය ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට තියෙන ගැටලුව මේ තියෙන කාරණේ ප්‍රශ්නේ මුල් වෙන්නේ ආර්ථික ගැටලුවත් එක්ක. හැබැයි මේ ආර්ථික ගැටලුවත් එක්ක ගැට ගැහිච්ච ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී පැසිස්වාදී සටන්කාමීන්ට ප්‍රජාතන්ත්‍රවාදී විහිවිය තුල බලය ගන්න බැරි සටන්කාමීන් පිරිසක් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් කරලා මේ පාර්ලිමේන්තුව තත්පත් කරගෙන මේ මැතිවරණ ක්‍රමයක් විනාශ කරලා ජනතා නියෝජිතත්වය විනාශ කරලා විශාල වශයෙන් බලය උකහා ගන්න බැලුවා. ඉතින් මේ සියල්ලම රැකුණේ විද්‍යාවේ ජනාධිපති ක්‍රමයේ තිබ්බ නිසා. ඒක නිවැරදිව පාවිච්චි කරපු නිසා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ සියල්ලම ප්‍රශ්න තියෙන්නේ අපි පාලනය වෙන විවස්ථාවේ ප්‍රශ්න මත නෙවෙයි. ඒ විවස්ථාව කරන පුද්ගලයන්ගේ ප්‍රශ්න මත. ඒ විධායක නියෝජනය කර පුද්ගලයන්ගේ ප්‍රශ්න මත. ඒ තේරිස අපි මොනතරම් නව සංශෝධන නව වෙනස් වීම නව විවස්ථා ගෙනාවත් වැඩක් නැහැ. ඒ පාලනය කරන පුද්ගලයන්ගේ මනසවල් ඒ නිවැරදි ක්‍රම තුළ ඒ රාජ්‍ය සේවකයන් ඉඳලා රාජ්‍ය සේවකයන් ඉඳලා විධායක ජනාධිපති ධුරය දක්වා නියෝජනය කරන විධායකයන් නිවැරදිව මෙරටේ සේවය කරන්නේ නැත්නම් මෙරට නිවැරදිතරට ගෙන්න බෑ. ඒක විධායක ජනාධිපති විතරක් නෙමෙයි අයිති. ඒක රාජ්‍ය සේවකයන් ඉඳලා විධායක ජනාධිපති ධුරය දක්වා තිබෙනවා.
කාලය අවසන් කරමු මන්තුමා.
කර සවතුමා මම හිතන්නේ කෝකිලා මන්ත්‍රීතුමීගේ කාලයක්
කරලා එකතු කරලා තමයි විනාඩි 16 වෙලා තිබුණේ.
අවසන් කර සවතුමා. එනිසා ඔබතුමාලා කැමති?
ඔබතුමාගේ වෙලාවක් නැහැ මනෝ ගණසන් මන්තුමා. ඔබතුමාගේ තියෙනවා.
Thank you honorable. Thank you honorable මනෝහර. එනිසා විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මේ අපි ගෙනල්ලා තියෙන මේ මේ විවස්ස සංශෝධනය අපි ජයග්‍රහණය කරලා මේ තියෙන ප්‍රශ්න අඩු මේ ප්‍රශ්න තුලින් මේ රට තියෙන තැනින් අපි ඉහළට ගෙනියන්න අපි සිළුම දෙනෙක් අහුවලා වැඩ කරලා ජාත්‍යන්තරය තුල හොඳ නමක් දිනාගෙන මේ වෙනස් කිරීම කරලා අපිට අවශ්‍ය නම් ඔබතුමාලට අවශ්‍ය නම් නව ආණ්ඩුකමස්සාව අවශ්‍ය නම් අපි ජනමත ජාරකට ගිහිල්ලා ඒ සඳහා සුදුසු කාලය තුල ඒ සඳහා අපි යොමු වෙයි කියන කාරණේ මතක් කරමින් මම නියනවා බොහොමත්ම ස්තුතියි.
බොහොමත්ම ස්තුතියි. ගරු එරාන් වික්‍රමරත්න මැතිතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
තේ Thank you. Today we are debating the 22nd amendment to the Constitution. And I must say right at the outset that the 22nd amendment to the Constitution comes nowhere near the 19th amendment, which was actually removed by the former government by bringing it into Parliament. Now, the 22nd amendment can be improved if the government goes ahead with the amendment that the Constitutional Council appointments will be done with the agreement of the Prime Minister and the Leader of the Opposition. So based on that assumption, right, there will be an improvement. And also, I would say, if that's the case, we also see that some positives are that the Procurement Commission and an Audit Commission will also be included into the commissions. Public officials then would be appointed more neutrally because of the involvement of the Constitutional Council. We also, from our recent experience, have seen that the governor of the central bank, who has been a political appointment, unheard of. Minister resigns and is appointed governor of the central bank. Where in the world this happens, I don't know. But this is what happened in Sri Lanka. Right? And therefore, even that is going to be brought under the Constitutional Council. Unfortunately, in the 19th amendment, the President acted when making appointments to ministries on the advice of the Prime Minister, but now it has been reduced to consults the Prime Minister. So, this amendment doesn't come anywhere near the 19th amendment. However, I might admit that if the amendments are properly moved, that there are some positive aspects in it. Now, we as a party, the Samagi Jana Balavegaya, we brought a 21st amendment to Parliament. The fundamental basis of that amendment is the abolition of some of the powers of the executive president. We have looked at 44 years of a presidential system in this country. And while there are positives and negatives, overall we have come to the conclusion that the executive presidency is actually been a liability because it hasn't been accountable to the legislature or sufficiently accountable to the legislature, and there has been abuse of power. So the 21st Amendment that we presented to Parliament abolishes those draconian powers of the executive president. Somebody said, but then it has to be sent for a referendum. So what's the problem? What's the problem? The referendum means, apart from Parliament, people decide. But government has decided to ignore that. And therefore, they have brought in this 22nd Amendment. I would like to say that we were proposing that clause 44.3 be amended by deleting the following last paragraph of the clause, which says, provided, however, preceding provisions of this paragraph shall not preclude the President from assigning any subject or function to himself on the advice of the Prime Minister, and accordingly any reference in the Constitution or any written law to the minister to whom such subject or function is assigned shall be read and construed as a reference to the President. Now, why do we say this? What we are saying is the President has powers as determined by the court. The President holds the Ministry of Defence. But we are saying that we don't have to specifically mention that the President is not precluded from assigning any subject that he wants. I think it goes without saying what the President's powers are. And I don't think the deletion of this provision in any way alters the powers of the President. We have had an argument about this. And this argument needs to be seen in the context of the law and also in the context of political theory. This argument should be looked at. We look at the Westminster system. You have a Prime Minister. The Prime Minister can hold any office. But it will be unheard of to think that the British Prime Minister is going to hold the Defence Ministry or the Finance Ministry or some other ministry. No, the head of the Cabinet is the Chief Executive Officer. And the Chief Executive Officer has the right to appoint ministers, to change subjects and reassign subjects. The Chief Executive Officer of the Sri Lankan Cabinet is the President of the country. And therefore the President of the country doesn't have to assign to himself any subjects. He doesn't have to assign to himself. He should be assigning it to the others. It is like being the monitor in class. The monitor gives different people different responsibilities and makes sure that those responsibilities are carried out, and to see if they are, evaluate them to see if they are being carried out or not carried out. Therefore, we were suggesting that this be actually deleted, that this provision be deleted. It doesn't alter the powers of the President. Silence doesn't alter the powers of the President. Mama kiyanna yedune ape me 22ක් කියලා එකක් ගෙනලා තිනවා සංශෝධනයක් කියලා 19 කට කිට්ටු වෙලාවත් නැහැ. 19 තිබුණේ විවස්ථාදායක සභාවක් තිබුණා ස්වාධීනව කටයුතු කරන්න, ස්වාධීන පත්කිරීම් කරන්න, ස්වාධීනව කොමිෂන් සභාවල් වල පත්වීම් කරන්න මේ 19 වෙනි සංශෝධනය තිබුණා. නමුත් 20 වෙනි සංශෝධනය ගෙල් එක සම්පූර්ණයෙන්ම අහෝසි කළා. ජනාධිපතිතුමාට හිතු මතේ විස්තදායක සභාව වෙනුවට පත්කිරීම් කරන්න පුළුවන්. දැන් 22 වෙනි සංශෝධනයේ ඒක සංශෝධනයක් හැටියට ඉදිරිපත් කරනවා කියලා කියනවා අගමැතිතුමාගේ ජන විපක්ෂ නායකයාගේ එකඟත්වයෙන් මේ ස්වාධීන අයව මේකට පත් කරනවා කියලා. ඒක හුඟක් හොඳයි. ඒක එහෙම කරන එක හුඟක්ම හොඳයි කියලා කියන්න පුළුවන්. නමුත් මේක 19ට කිට්ටු නැහැ කියලා කියන්නට ඕනේ. මොකද
මේක තාම ජනාධිපතිතුමාට ඕන කෙනෙක් පත් කරන්න පුළුවන්. ඕන කෙනෙක් පත් කරන්න පුළුවන්. මේක විශේෂයෙන්ම ඇමතිවරු හැටියට අගමැතිතුමාගෙන් අහන්න අවශ්‍ය නෑ. අගමැතිතුමාගේ අනුමැතියත් අවශ්‍ය නෑ. නමුත් අපි 21 වෙනි සංශෝධනයක් ගෙනාවේ. 21 වෙනි සංශෝධනයෙන් අපි ජනාධිපතිතුමාගේ විධායක බලතල අඩු කරන්න තමයි 21 වෙනි සංශෝධනයේ අපි යෝජනා කළේ. අපිට අවුරුදු 44ක් වෙනවා මේ විධායක ජනාධිපති ක්‍රමය.
ගෞරවන්තයෝ ඔබතුමාට විනාඩි 2ක කාලයක්.
මේ විධායක ජනාධිපති ක්‍රමයෙන් අපි දැකලා තියෙනවා බලය අනිසි ලෙස භාවිතා කරලා තියෙනවා. මේකේ වගවීම මදි. මේකේ වගවීම වැඩි කරන්න ඕනේ. සමහර අය කියනවා විධායක ජනාධිපති ක්‍රමය තිබුණේ නැත්නම් අපිට ත්‍රස්තවාදය පරාජය කරන්න බෑ කියලා. මම දන්නේ නැහැ මේ අදහස කොහෙන් ආවද කියලා. මම එතකොට තරුණ ශිෂ්‍යෙක්, පාසල් යන ශිෂ්‍යෙක්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, දකුණු පළාත්වල තිබුණ කැරැල්ල මර්ධණය කළේ මේ රටේ අගමැතිණිය හැටියටයි ඒක කළේ. විධායක බලය සුදුසු වෙලාවට සුදුසු ආකාරයට පාවිච්චි කරලා ජනාධිපති ක්‍රම තියෙන්නේ නැහැ. ලෝකේ වටේම අගමැති ක්‍රම තියෙනවා. අගමැතිට ඒක කරන්න පුළුවන්. ඉතින් ඔය හදනවා ඇත්තටම බොරු කතාවක්, බොරු ප්‍රචාරයක් කරලා, බොරු අදහසක් ප්‍රචාර කරලා මේ කොහොම හරි මේ ජනාධිපති ක්‍රමය තබා ගන්න. ඒ නිසා තමයි අපි යෝජනා කරලා තියෙන්නේ. මේකේ තියෙනවා 44(3)ේ තියෙනවා ජනාධිපතිට පුළුවන් ආරක්ෂක අමාත්‍යාංශය තබා ගන්න. අනික් ඒවා ගැන සඳහන් කරනවා, ඒවා විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ නැහැ කියලා කියන්නේ. මොකද මේකේ කියන ඒ වුවද මේ අනුව්‍යවස්ථාවේ මීට හිත වූ විධිවිධාන මගින් යම් විෂයක් හෝ කාර්යයක් ජනාධිපති විසින් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත තමංග භාරය වෙත පවරා ගැනීම වළක්වනු නොලබන්නේය. ඒක කියන්න ඕනේ නැහැ. ජනාධිපතිතුමාට ඔක්කොම අමාත්‍යංශ තියාගන්න පුළුවන්නේ. මේකේ කියලා නැහැ නේ තියාගන්න බෑ කියලා. ජනාධිපතිතුමාට බලය තියෙනවා. ඔක්කොම අමාත්‍යංශ තියාගන්න පුළුවන්. ඉතින් මම අහන්නේ මේක කියන්න ඕනේ නැහැ. මේක ගැන නිහඬ වෙන්න පුළුවන්. මේක වැරදි අර්ථකථනයක් දෙනවා. මේක පිළිබඳව වැරදි අර්ථකථනයක් දෙනවා. හරිද? පන්තියක මොනිටර් කෙනෙක් ඉන්නවා. මොනිටර් බලන්නේ අනිත් අය වැඩ කරනවද නැද්ද? හරිද? නැත්නම් ප්‍රධාන විධායක නිලධාරි කෙනෙක් ඉන්නවා. ප්‍රධාන විධායක නිලධාරි බලන්නේ වැඩේ කරනවද නැද්ද කියලා. එතකොට බ්‍රිතාන්‍ය ක්‍රමයේදී අගමැතිතුමා මුදල් අමාත්‍යංශය තියාගන්නේ නැහැ, ආරක්ෂක අමාත්‍යංශය තියාගන්නේ නැහැ. ඒ අයව මාරු කරන්නත් පුළුවන්. එතකොට අපේ රටේ ප්‍රධානියා CEO ඇවිල්ලා කැබිනට් මණ්ඩලේ කවුද CEO? ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා විශේෂයෙන්ම තියාගන්න ඕනේ නැහැ. එන හැම අමාත්‍යංශයක්ම තියාගන්න පුළුවන්. ඒකයි අපි යෝජනා කරන්නේ. මේක අහෝසි කරන්න කියලා මේක විශේෂයෙන් කියන්න ඕනේ නැහැ. ඇයි? අපේ මතය ඇවිල්ලා 21 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම විධායක ජනාධිපති බලතල නැති කරන්න ඕනේ කියන එකයි. ඉතින් ඒකයි අපි ඉල්ලා සිටින්නේ. ඇමතිතුමා මෙතන ඉන්නවා. අපි ඉල්ලා සිටින්නේ මේක සලකන්න. මේකෙන් ජනාධිපති බලතල අඩු වෙන්නේ නැහැ. ඒක තීරණය කරන්න පුළුවන්. එතුමා තියාගෙන ගියොත්, කවුරු හරි අධිකරණයට ගියොත් අධිකරණේ එතුමා වෙනුවෙන් ඒ තීරණය දෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. අධිකරණේ ස්වාධීනයි. නමුත් මේක අපි අඩු කරන්න කියලා ඉල්ලනවා.
මොකද කාලය අවසන්
කරලා අපි සහයෝගය දෙන්න යනවා. මේ සංශෝධනයේ සහයෝගය දෙන්න යනවා. නමුත් අපි නැවත ඉල්ලනවා මේ සංශෝධනයත් සලකා බලන්න කියලා.
බොහොම ස්තුතියි ගරු මයන්ත දිසානායක මැතිතුමා. ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ස්තුතියි. ගරු සභාපතිතුමනි, මම මුලින්ම ප්‍රකාශ කරන්න කැමති මේ විධායක ජනාධිපති ක්‍රමයට මම පෞද්ගලික විරුද්ධයි. විධායක ජනාධිපති ක්‍රමය මං හිතන හැටියට අනිවාර්යයෙන්ම වෙනස් කරන යුතුමයි. නැවතවරක් මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් අපි ඇති කරන්න ඕනේ කියන මතය තමයි මම පෞද්ගලික දරන්නේ. 19 වෙනි සංශෝධනයෙන් බොහෝ දුරට විධායක බලය ගරු අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුවට වගකිය යුතු ක්‍රමවේදයක් අපි ආරම්භ කරා. හැබැයි ඒක ඉතා කෙටි කාලයක් තුළ 20 වෙනි සංශෝධනයෙන් ඒක අහෝසි කරා. නැවතවරක් විධායක ජනාධිපතිතුමාට විශාල බලයක් ලබා දෙන්න කටයුතු කරා මේ පාර්ලිමේන්තුවේම. ගරු සභාපතිතුමනි, මම මතක් කරනවා 1977 ජයා ජවදර මැතිතුමා මේ විධායක ජනාධිපති ක්‍රමය ගෙනාවේ මේ රට විශාල වෙනසක් කරන්න ඕනේ, මේ රටේ විශාල සංවර්ධනයක් කරන්න අවශ්‍ය කරන බලතල මේ රටේ රාජ්‍ය නායකයාට දිය යුතු කියන පදනම තමයි මේ විධායක ජනාධිපති ක්‍රමය ගෙනාවේ. ඒත් එක්කම අපි දැක්කා ඡන්ද ක්‍රමයක් වෙනස් කළා, අනුපාත ක්‍රමයක් මේ රට හඳුන්වා දුන්නා. හැබැයි අද අවුරුදු 44ක් ගියන් පස්සේ අපි දැකලා තියෙනවා ව්‍යවස්ථා සංශෝධන 21ක්ම. මේ 21 වෙනි සංශෝධනය තමයි අද අපි ඒ ගැන තමයි අපි කතා කරන්නේ. ඒතර 21 වෙනි සංශෝධනය දැන් කියන්නේ 22 කියලා. හැබැයි 21 වෙනි සංශෝධනයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක් කරන්නද කියලා මම අද උදේ අහගෙන හිටියා ගරු විජේදාස රාජපක්ෂ මහත්මයාගේ කතාව. ඉතා හොඳයි. මම හිතන්නේ එතුමා උත්සාහ කරනවා පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නැවතරක් හඳුනා දෙන්න. බොහෝ වෙතත් මම හිතන්නේ කොහොමත් මම බලාපොරොත්තු වෙන්නේ අපි නිර්භීතවමින් අපි ගන්න ඕනේ යම් කිසි දේශපාලන තීන්දුව අරන් මේ ජනාධිපති ක්‍රමවේදය වෙන සම්පූර්ණයෙන්ම අහෝසි කළ වෙනස්කරන අපි කටයුතු කරන්න ඕනේ. මම මතක් කළ දෙනවා මගේ පියා ගරු ගම්සනක මැතිතුමා 1991-92 වෙනකොට දෝෂාභියෝගයක් ගෙනල්ලා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට විරුද්ධව පක්ෂ තුල විශාල කැළඹීමක් ඇති වෙලා පිපිරීමක් දෙදරීමක් ඇති වුණා. කරු සභාපතිතුමනි, ගම්සනක මැතිතුමා නැවතරක් එක්සත් ජාතික පක්ෂයට ආවයින් පස්සේ එතුමා ප්‍රකාශ කරේ මේ අනිවාර්යයෙන්ම මේ ජනාධිපති ක්‍රමවේදය අපි වෙනස් කරන්න ඕනේ කියන එක. චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිණියට එදා විපක්ෂ නායක හැටියට ගාමිසනායක මැතිතුමා පොරොන්දු වුණා විපක්ෂයේ ඒ තිබ්බ එක්සත් ජාතික පක්ෂයේ තිබ්බ සහ විපක්ෂයේ තිබ්බ ඡන්ද 96ක් අනිවාර්යෙන් ලබා දීලා මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න. හැබැයි මේ ජනාධිපති පුටුවේ වාඩි වුණාන් පස්සේ ඕනෙම කෙනෙක් වෙනස් වෙනවා. ඒක එච්චර බලතල දිනනවා වැඩි. ඒකේ ඒ බර සමහර නායකයන්ට උසරන්න බැලි වෙනවා. ඒ නිසා මං හිතන හැටියට මං යෝජනා කරනවා කරු ඇමතුමාට මේ සංශෝධනය ඉදිරිපත් කළා සමත් වෙයි. මං හිතන්නේ අපේ විපක්ෂයෙන් එකට ප්‍රතිපත්ති ගරුකව අපි අපේ සංශෝධන ඉදිරිපත් කළ තියෙන සංශෝධන පිළිගත්තොත් අපි ඒකට ඡන්දය දෙන්න මං හිතන්නේ පක්ෂය තුල සාකච්ඡාවක් යනවා. මේ අවුරුදු 44 තුල අපි ව්‍යවස්ථා සංශෝධන 21ක් බෙදුවාම අවුරුදු දෙකකට සැරයක් මේ ව්‍යවස්ථාව අපි සංශෝධනය කරලා තියෙනවා. මං හිතන හැටියට විශේෂයෙන්ම මේ අරගලයක් ආවේ මේ රටේ ජනතාව ඇත්තෙම බලාපොරොත්තු වුණා සිස්ටම් චේන්ජ් නැත්නම් මේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. ඒ අවස්ථාව මං හිතන්නේ මේ පාර්ලිමේන්තුව තුලම ගරු ඇමතුමාට පුළුවන් මේ සංශෝධනයෙන් පස්සේ තව මාස කිහිපයක් අරගෙන ඡන්ද ක්‍රමවේදයත් වෙනස් කරලා අනිවාර්යයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න පියවර ගන්න අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යන්න වෙයි. ඒ ජනමත විචාරණයකට අපි යමු. අපෙන් පුළුවන් ඒ සහයෝගය අපි ලබා දෙන්නම්. හැබැයි අනිවාර්යයෙන්ම මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියන තැන මම ඉන්නවා. ඒකට එක තර්කයක් තමයි මේ විධායක ජනාධිපති ක්‍රමවේදයේ ගෙනාවාම කිව්ව දෙයක් තමයි රට ඉක්මනට සංවර්ධන කරන්න සංවර්ධනය කරහා ගෙන යන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේ විධායක ජනාධිපති ක්‍රමය. නමුත් මේ අවුරුදු 44 ගියන් පස්සේ මේ රට කොහෙද ඉන්නේ? අපි කොහෙටද ගමන් කරලා තියෙන්නේ? අපිට දේශපාලන ස්ථාවරත්වයක් ඇති වෙලා තියෙනවද? අපිට ආර්ථික ස්ථාවරත්වයක් ඇති වෙලා තියෙනවද? කෙටියෙන්ම කියනවා නම් කරු සභාපතිතුමනි අපි බංකොලොත් රටක් බවට පත් වෙලා තියෙනවා මේ ක්‍රමවේදය තිබ්බත්. මං දීර්ඝව කතා කරන්නේ කාලය කෙටි නිසා කරු සභාපතිතුමනි. හැබැයි මේ ක්‍රමවේදය වෙනස් කළා මේ රටේ ස්ථාවර ක්‍රමවේදයක් ඇති කළා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරලා අපි කටයුතු කරත් හොඳයි කියන ඉල්ලීම තමයි ගරු ඇමතුමාගෙන් මම මේ අවස්ථාවේ ඉල්ලන්නේ. අපිට ඒ ගමන යන්න පුළුවන්, මේ රටේ වෙනසක් ඇති කරන්න පුළුවන්, විශේෂයෙන්ම මේ රට අනාගතේ බාර ගන්න ඉන්න තරුණ තරුණයන් වෙනුවෙන් අපි වැඩ කටයුතු කරන්න ඕනේ කියන ඉල්ලීම තමයි මේ අවස්ථාවේදී කරන්නේ.
කාලය අවසන් කරමු තමා.
අපි ඒ ගමන යමු. අපි ආණ්ඩු පක්ෂ විපක්ෂ කියලා බලන්නේ නැතුව මේ රටේ පවතින හොඳ ආර්ථිකයක් ඇති කරා ගන්න පුළුවන්, හොඳ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරා ගන්න පුළුවන් ක්‍රමවේදයක් මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළා අපි ඒ ක්‍රමවේදයක් හදමු කියන ඉල්ලීම කරමින් මට කාලය ලබා දුන්නට, අවස්ථාව ලබා දුන්නට ස්තුතිවන්ත වෙමින් මගේ වචස අපි අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු වී රාධාකිෂ්ණන් මැතිතුමා. හොනරබල් වී රාධාකිෂ්ණන්, you have 6 minutes order please. මුල් ආසනයේ සඳහා ගරු මයන්ත දිසානායක මැතිතුමා සම්බන්ධ වෙනවා.
சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, இந்த நாட்டினுடைய 22வது அரசியல் சீர்திருத்த சட்டம் அதாவது கொண்டு வரும் பொழுது அதனை ஆதரிக்க வேண்டிய ஒரு சூழ்நிலையிலே நாங்கள் இன்று இருக்கின்றோம். நான் இந்த பாராளுமன்றத்திலே 18வதுக்கு இருந்தேன், 19வதுக்கு இருந்தேன், 20வதுக்கு இருந்தேன். ஆனால் 20வதுக்கு நாங்கள் வாக்களிக்கவில்லை. இந்த 22வதுக்கு வாக்களிக்க வேண்டிய ஒரு சூழ்நிலை இருக்கின்றது. ஆகவே இந்த 22வதிலே நாங்கள் எதிர்பார்க்கக்கூடியது 19வதிலே இருக்கின்ற அதிகாரங்கள் இப்பொழுது மீண்டும் 22வதிலே கொண்டு வருவதற்கான வாய்ப்புகள் இன்று ஏற்பட்டிருக்கின்றன. அந்த வகையிலே இரட்டை பதவி உரிமை இன்று நீக்கப்பட்டிருக்கின்றது. அதே போல சுயாதீன குழுக்கள் இப்பொழுது வருவதற்கான வாய்ப்புகள் இருக்கின்றன. 2.5 வருடம் பாராளுமன்றத்தை கலைக்கக்கூடிய ஒரு சூழ்நிலை இன்று ஏற்பட்டிருக்கின்றது. உண்மையிலே எங்களை பொறுத்தளவில் பாராளுமன்றம் 4.5 வருஷம் இருக்க வேண்டும் என்பதுதான் எங்களுடைய முன் யோசனை. இருந்தாலும் கூட இன்று மக்கள் எதிர்பார்க்கின்ற ஒரு சூழ்நிலையிலே இன்று அரசாங்கம் வீழ்ச்சி அடைந்திருக்கின்ற நிலையிலே, பொருளாதார வீழ்ச்சி அடைந்திருக்கின்ற நிலையிலே 2.5 வருஷத்திலே இந்த பாராளுமன்றத்தை கலைத்து ஒரு புது பாராளுமன்றத்தை உருவாக்குவதற்கான சூழ்நிலையை இன்று மக்கள் எதிர்பார்க்கின்றார்கள். அதனால் இந்த 2.5 வருட கொள்கையை நாங்கள் ஏற்றுக்கொள்கின்றோம். அதே போல இன்று இந்த பொதுவாக சிறுபான்மை மக்களுடைய எதிர்பார்ப்பு ஒரு இந்த நாட்டிலே ஒரு ஜனாதிபதி இருக்க வேண்டும். ஜனாதிபதி ஒருவர் தான் முழு தொகுதிக்கும் ஒரு ஜனாதிபதியாக இருந்து சிறுபான்மையினுடைய வாக்குகளை பெற்றுக்கொள்ளக்கூடிய, சிறுபான்மையினுடைய அபிலாஷைகளை நிறைவேற்றக்கூடிய ஒரு ஜனாதிபதியாக வர முடியும். அந்த வகையிலே நாங்கள் பிரதம மந்திரியை விட அந்த ஜனாதிபதி இருப்பதை நாங்கள் விரும்புகின்றோம். அதே நேரத்திலே அந்த ஜனாதிபதியினுடைய அதிகாரங்கள் பாவிக்கப்படும் பொழுது அந்த ஜனாதிபதி தன் எதேச்சகரமான அதிகாரத்தை பாவிப்பதுதான் இந்த நாட்டிலே இன்று பிரச்சனையாக இருக்கின்றது. உதாரணமாக இன்று 20வது திருத்த சட்டம் கொண்டு வந்த பிறகு கௌரவ கோட்டபாயா அவர்கள் எதேச்ச அதிகாரமான சட்டங்களை இந்த நாட்டிலே பாவித்திருக்கின்றார். உரம் போடக்கூடாது, உரம் தடை செய்யப்பட வேண்டும். அதே போல வரிகள் விதிவளிக்கப்பட்டிருக்கின்றது போன்ற பல்வேறு அவர்கள் தன்னிச்சையாக கொண்ட வந்த சட்டங்களினால்தான் இன்று இந்த நாடு வீழ்ச்சியை கண்டிருக்கின்றது. ஆகவே அதே மாதிரியான ஒரு வீழ்ச்சியை அடையக்கூடாது என்பதற்காகத்தான் இந்த பாராளுமன்றத்திலே அதிகாரங்கள் கொடுக்கப்பட்டு பிரதம மந்திரியுடைய அதிகாரம் அதிகரிக்கப்பட வேண்டும் என்பதை நாங்கள் கேட்டுக்கொள்கின்றோம். அதே நேரத்திலே ஒரு புதிய அரசியலமைப்பு இன்று வருமாயானால் அதற்கு நாங்கள் எங்களுடைய யோசனைகளை நாங்கள் சொல்ல விரும்புகின்றோம். அதே போல விகிதாசார முறை தேர்தல், அதாவது தேர்தல் திருத்த முறை என்பது விகிதாசார தேர்தல் முறை கட்டாயம் இருக்கப்பட வேண்டும். அதே போல நிறைவேற்ற அதிகார ஜனாதிபதி இருந்தாலும் கூட அதிகார பகிர்வு இன்று 13வது திருத்த சட்டம் அமலாக்கப்பட்டு மக்களுக்கு அதிகார பகிர்வு என்ற அடிப்படையிலே அவர்கள் அதை செய்ய வேண்டும் என்பதை நாங்கள் எதிர்பார்க்கின்றோம். ஆகவே இவ்வாறான ஒரு சூழ்நிலை உருவாகினால் மட்டும்தான் தமிழர்களுடைய பிரச்சனை அல்லது சிறுபான்மை மக்களுடைய பிரச்சனை இந்த நாட்டிலே தீர்ப்பதற்கும் ஒரு சந்தர்ப்பமாக அமையும் என்பதை நான் இந்த நேரத்திலே சொல்லிக்கொள்ள விரும்புகின்றேன். ஆகவே இதையெல்லாம் ஒன்றுக்கொன்று தொடர்பு பட்டதென்ற அடிப்படையிலே இதை எல்லாவற்றிற்கும் ஒரு முக்கியமான தீர்வு காண்பதற்கான நிலையை ஏற்படுத்த வேண்டும். அதே போல இப்பொழுது புதிய அரசியலமைப்பு சபை உருவாக்கும் பொழுது கடந்த காலங்களிலே பெரும்பான்மை மக்கள், அதாவது சிங்கள மக்களுடைய பிரதிநிதிகள், முஸ்லீம் மக்களுடைய பிரதிநிதிகள், வடகிழக்கு மக்களுடைய பிரதிநிதிகள் இருந்திருக்கின்றார்கள், மலையக பிரதிநிதிகள் இருக்கவில்லை. ஆகவே மலையக பிரதிநிதிகளும் அதில் உள்வாங்கப்பட்டு அவருடைய அபிலாஷைகளையும் தெரிந்து செய்வதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதையும் நான் இந்த சபைக்கு சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதே போல இன்று இந்த நாட்டிலே அதிகமாக இன்று மக்கள் பாதிக்கக்கூடிய ஒரு சூழ்நிலையிலே இருக்கின்றது. கிட்டத்தட்ட 1 லட்சம் ரூபாய் வருமானம் பெறுகின்ற மக்கள் இன்று ஒரு பிரஜை இந்த நாட்டிலே 6% வரியை செலுத்தக்கூடிய ஒரு சூழ்நிலை இருக்கின்றது. ஆகவே இன்று அந்த 1 லட்சம் ரூபாய் என்பது கிட்டத்தட்ட 30,000 ரூபாய் பெறுமதியான ஒரு சூழ்நிலை தான் இன்று இருக்கின்றது. ஆகவே இந்த 30,000 ரூபாய் பெறுமதிக்கு பெறுகின்ற இந்த சம்பளத்தை உடையவர் அல்லது வருமானத்தை உடையவர் இன்று 6% டாக்ஸ் வரி கட்ட வேண்டிய ஒரு சூழ்நிலை ஏற்பட்டிருக்கின்றது. ஆகவே இந்த வரி விதிப்பு என்பது IMF சொல்கின்றதற்கெல்லாம் இந்த அரசாங்கம் ஆட வேண்டிய சூழ்நிலை இன்று ஏற்பட்டிருக்கின்றது. இதற்கு காரணம் கடந்த 2 வருடங்களுக்கு முன்பே ஐக்கிய மக்கள் சக்தி சொன்னது, நீங்கள் IMF போங்கள், இந்த கடன் மறுசீரமைப்புகின்ற விஷயங்களை பாருங்கள், இந்த நாட்டினுடைய பொருளாதாரம் வீழ்ச்சி அடைந்திருக்கின்றது என்றெல்லாம் சொன்ன பொழுது திரு கப்ரால் அவர்கள், அப்பொழுது உதவி நிதியமைச்சராக இருந்த திரு கப்ரால் அவர்கள், அப்படி ஓன தர சல்லி தீனமா எங்கிட்ட எவ்வளவு காசு இருக்குது யாருக்கும் பயப்பட வேண்டியதில்லை எல்லாருக்கும் எங்கள்கிட்ட இருக்குது என்ற மமதையிலே பேசிய ஒரு சூழ்நிலையும் நாங்கள் இந்த நேரத்தில் சொல்லிக்கொள்ள விரும்புகின்றோம். அதே போல அதற்கு பிறகு வந்த பசில் ராஜபக்சே அவர்கள் இந்த நாட்டினுடைய பொருளாதாரத்தை மேலும் வீழ்ச்சி அடைவதற்கு ஒரு காரணகர்த்தாவாக இருந்திருக்கின்றார். ஆகவே இவ்வாறாக வந்த இந்த அமைச்சர்கள், அதாவது பொருளாதார வீழ்ச்சியை கொண்டு வந்த இந்த அமைச்சர்கள் எல்லாம் இன்று இங்கே இல்லை. ஆனால் அதே நேரத்தில் அவர்களுக்கு ஏற்ற நடவடிக்கையை இந்த அரசாங்கம் எடுக்க வேண்டும் என்பதுதான் எங்களுடைய கருத்தாக இருக்கின்றது. ஆகவே இவ்வாறான ஒரு சூழ்நிலையிலே இன்று இந்த 22வது திருத்தம் கொண்டு வரப்பட்டு அது நாட்டு மக்களுக்கு ஒரு நல்ல சூழ்நிலையை உருவாக்க வேண்டுமானால் நிச்சயமாக அதிலே நாங்கள் சிறுபான்மை என்ற அடிப்படையிலே எங்களுடைய ஒத்துழைப்பை நிச்சயமாக அரசாங்கத்துக்கு வழங்குவோம். அதேதான் இன்று இந்த எங்களுடைய எங்களை சார்ந்த இந்த எதிர்கட்சியான ஐக்கிய மக்கள் சக்தியும் விரும்பியிருக்கின்றது. ஆகவே அதற்கு நாங்கள் ஒத்துழைப்பை தருவோம் என்று கூறிக்கொள்வதோடு இன்று 8 தமிழ் கைதிகள் விடுதலை செய்யப்பட்டிருக்கின்றார்கள். மிகவும் வரவேற்கக்கூடிய ஒரு விஷயம். இன்று அரசாங்கம் செய்த ஒரு நல்ல வேளையிலே இன்று 8 தமிழ் கைதிகள் கிட்டத்தட்ட 200 வருடங்கள் அவர்களுக்கு சிறைவாசம் சொல்லப்பட்டிருக்கின்றது. இருந்தாலும் கூட அவர்களை விடுவிப்பதற்கு முயற்சி எடுத்திருக்கின்றார்கள். அதற்கு திரு விஜயதாச ராஜபக்ச அமைச்சர் அவர்களுக்கும் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். அட்டதனை ரிலீஸ் கரண்டோ கட்டயத்து கரலத்தீனுவா அகே கரணுவா மேவாக இஸ்ரட்டத் கரண்ட் இக்க ஹொந்தாய் ஜனதாவட்ட ஹொந்தாய் ரட்டத் ஹொந்தாய் பெதலத்தீன மினிசுங்க எக்கத்து கரகண்ட அவஸ்தாவ கரகண்ட ஒபுத்துமாக பலாபுரத்துவேன் நியண்ட வேணுமா ஸ்தூதி.
ஸ்துதி. கரு டி வீரசிங் மந்து சாமர சம்பத் மந்து
மூலாசனே கரு மந்திரி துமணி அவருது ஹயாக்துல விவஸ்தாவ துங்கட்டாவாக் சன்சோதனை கர்ண அவஸ்தாவாக்தமாய் அதாபி මේ විවාදයට එකතු වෙන්නේ 2015 19 ආවා 16 19 ව්‍යවස්ථා සංශෝධනය ආවා 21 20 ආවා 20 හෝ 21 20 ආවා දැන් ආය 22 වෙනි සංශෝධනෙත් හෙට මේ විවාද වෙනස් කරන්න අපි කවුරුත් දැන් සැදී පැහැදී ඉන්නවා. 20 දැන් එහා පැත්තේ විපක්ෂේ වාඩි වෙලා ඉන්න සමහර මන්ත්‍රීවරුත් අපිත් මේ පැත්තේ ඉඳන් 20ත් සම්මත කරා. අද නැවත 22ට ඇවිල්ලා තියෙනවා. මේ 22 වෙනි සංශෝධනයේ 20 එන්න කලින් 19 තිබ්බ වෙලාවේ ඒ 19 පාර්ලිමේන්තුවට ගෙනාපු වෙලාවේ 19ට විරුද්ධ වුණේ සරත් වීරසේකර මහත්තය විතරයි මම දන්න විදියට. 19 වෙනි සංශෝධනයට විරුද්ධ වෙච්ච සරත් වීරසේකර මහත්තයා හැබැයි කොළඹ දිස්ත්‍රික්කේ පළවෙනියා වුණා. 19 වෙනි විවස්ථා සංශෝධනයට විරුද්ධ වෙච්ච සරත් වීරසේකර මහත්තයා කොළඹ දිස්ත්‍රික්කේ පළවෙනියා. පෞගේ කාලේ 19 තියෙද්දී 19 ගෙනාවු අපේ ශ්‍රී ලංකා නිදහස් පස්සේ ජනාධිපතිවරයා අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ අපේ පක්ෂේ 14ට බැස්සා. මේ විවස්ථාව ගැන කියනකොට මමාර හොඳ හා නරක දෙකම තියෙනවා. මොකද 19 ගෙනාවු විවස්ථාව ගෙනාවු කෙනාගේ පක්ෂේ අපේ පක්ෂේ 14ට බැස්සා. 14ට බැස්සා 19 ගෙනාවු. ඒ වගේම 19 ගෙනාපු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පක්ෂෙත් එකට බැස්සා. ඒක තමයි හැටි. දැන් අපි ආයේ 22 ගේනවා. මේ 22 වෙනි ව්‍යවස්ථාවේ හැම එකකම මම නම් දකින්නේ මම මේ ව්‍යවස්ථාවට සහයෝගය දෙනවා. අපි 20ටත් දුන්නා 22ටත් දෙනවා. හැබැයි දෙපැත්තක් තියෙනවා. දැන් මේ පොලිස් කොමිෂන් සභාව පත් කිරීම ඉවත් කිරීම උසස් කිරීම ස්ථාන මාරු වීම සියල්ලම තියන්නේ කොමිෂන් එක. පොලිස්පතිවරයාගේ විමසා කරන්න පුළුවන් ඕනකේ විමසලා කරන්න කියලා. පොලිස් ඇමති කෙනෙක් අවශ්‍ය නැහැ. මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති කෙනෙක් මේ 22 සම්මත වුණත් වැඩක් නැහැ. කිසිම දෙයක් පොලිස් ඇමතිට කරන්න බෑ. තමයි කොමිෂන් සභා 9ක් තියෙනවා. මේ කොමිෂන් සභා 9ෙම හැබැයි කොමිෂන් සභා 9ෙම මම හිතන්නේ පහුගිය කාලෙත් ක්‍රියාත්මක වුණා. හැබැයි මම දන්නවා මැතිවරණ කොමිෂන් සභාව තිබ්බ වෙලාවේ එක පුද්ගලයෙක් නිසා එක ඒ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු එක පුද්ගලයෙක්ින්ද මැතිවරණ කොමිෂන් සභාව ගෙනියන්න බැරි වුණා. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ එතුමා හැම එකටම විරුද්ධ වුණා. හැම දෙයකටම විරුද්ධ වුණා. මැතිවරණ කොමිෂන් සභාවේ හිටිය එක පුද්ගලයායි. එක පුද්ගලයෙක් හැම කොමිෂමනම හැම දෙයකටම විරුද්ධ වුණා ඒ කාලේ. ඉතින් මම කියනවා හොඳ හා නරක එකයි මං කිව්වේ. මේවට පත් වෙන සභාපතිවරු මේ කොමිෂන් වලට පත් වෙන සභාපතිවරුන්ගේ තිත් ගතිය තියෙන්න ඕන. මේ පාර්ලිමේන්තු වෙන්නේ නැහැ. දේශපාලන පක්ෂ නියෝජනය කරන අය හැමෝටම මොනවා කිව්වත් තිත් ගතිය තියෙනවා පාර්ලිමේන්තු නියෝජනය කරන අය තුල. ඉතින් පෞගේ කාලේ මේ කොමිෂන් ක්‍රියාත්මක වෙච්ච විදිය 19 වෙනි සංශෝධනයේ කාලේ අපි කොමිෂන් ක්‍රියාත්මක වෙච්ච විදිය දන්නවා. හැබැයි මේ 22 ගෙනල්ලා 20 ගෙනලා කියලා මිනිසු කිව්වේ නැහැ. අපේ රටේ ජනතාවට විවස්ථාවේ අවශ්‍යතාවයක් තියෙනවා, වැදගත්කමක් තියෙනවා. හැබැයි පෞගිය කාලේ මොකද උනේ? ගෝඨාභය ජනාධිපතිතුමාට 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ. 19 වෙනි විවස්ථා සංශෝධනය කරලා තිබ්බ 19 වෙනි විවස්ථා සංශෝධනය තිබ්බ වෙලාවේ. හැබැයි ගෝඨාභය මහත්තයා 69 ලක්ෂයක් ඡන්ද ගන්න හැම වේදිකාවකදීම විවස්ථාව වෙනස් කරනවා කියලා කිව්වා. 19 වෙනි විවස්ථාවේ ඉඳ තමයි පෞගිය කාලේ සහරාංගේ බෝම්බේ වෙලාවේ මේ විවස්ථාවේ තියෙන අඩුපාඩු ඉඳ තමයි අපිට මේවා කරන්න බැ උනේ කියන එක ගැන රට තුල ජනතාව තුල මතයක් ඇති වුණා. එසා ඒ 19 වෙනි විවස්ථා සංශෝධනය වෙනස් කරා කිව්වා ඡන්දෙ දුන්නා 69 ලක්ෂයක්. 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නා. ඒ නිසා මේ විවස්ථාව ගැන මම ටිකක් ඊයේ දවස් තුල කියවුවා මේ විවස්ථා අලුත් 22 වෙනි සංශෝධනය. ඉතින් මෙතනදී කොමිෂන් සභාවලට පත් වෙන අය කොමිෂන් සභාවලට පත් කරන අය ගැන විශේෂ තීන්දුවක් ගන්න ඕන. මොකද නැත්තම් සමහර අය හිතනවා කොමිෂන් සභාවලට ඇවිල්ලා පත් වෙලා මගෙන් තොරව මං තමයි මේකේ බලවතා, මගෙන් තොරව මොනවත් කරන්න බෑ, අපි තමයි මේකේ ලොක්කෝ, අපි කියන විදියට තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ කියලා සමහර අය හිතනවා. සා මේ කොමිෂන් සභාවලදී ඒවත් බලන්න වෙනවා. කොයි මම අපි දැක්ක රාජ්‍ය සේවා කොමිෂම පොලිස් කොමිෂම පෞගිය කාලේ ඇතිරිච්ච විදිය දැන් ඔය 19 වෙනි සංශෝධනයේ වෙලා ඉන්නේ පොලිස් කොමිෂම තිබ්බනේ. හැබැයි පොලිස් කොමිෂම තිබ්බට සමහර පොලිස් ස්ථාන අධිපතිවරු සමහර උසස් කිරීම් මාරු කිරීම් ඔය 19 තියෙද්දිත් ඔය කොමිෂන් සභාව තියෙද්දිත් වෙච්ච විදිය අපි දැක්කා. ඒ වෙලාවෙත් අපි දැක්කා ඒවා ක්‍රියාත්මක වෙච්ච විදිය. ඉතින් ඒ ගැනත් මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන. එනිසා මේ 22 වෙනි විවස්ථා සංශෝධනය අපේ විජේපාද රාජපක්ෂ මැතිතුමා දීර්ඝ කාලයක් තිස්සේ ගරු ඇමතිතුමාට තිබ්බ උනන්දුවක් උවමනාවක් නැවත මේ 22 වෙනි සංශෝධනය ගේන්න. මං අය දැන් ටිකකට එල්ලා ඉස්සලා විජේදාස රාජපක්ෂ ඇමතිතුමාගෙන් අහපු වෙලාවේ එතුමා කිව්වා අධිකරණ ඇමතිකමත් වැඩන්නේ, මොකද අධිකරණ විනිශ්චයකාරයෝ පත්කිරීම් සියල්ලම අධිකරණ ඇමතිතුමාට බලයක් නැහැ කියලා. එහෙම වැළවුණා. එතුමාම කිව්වා, හැබැයි එතුමාම කිව්වා ඒකල්ලා කවුද නීති සම්පාදනය කරන්නේ කියන එක මගෙන් ඇහුවා. සා මම හිතනවා දැන්වත් මේ අවුරුදු 6ට විවස්ථාව තුන් වතාවක් වෙනස් කරන්න යන වෙලාවේ මෙතනින් පස්සේවත් මේක දිගටම මේ යන විවස්ථාව අඩුම වශයෙන් මේ රටේ අවුරුදු 10කටවත් ක්‍රියාත්මක වෙයි කියලා. දැන් අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු මන්ත්‍රීතුමාලා කිව්වා මේ ව්‍යවස්ථා සංශෝධනයේ විධායක ජනාධිපති ධූරයත් අවෝධි කරන්න ඕන. විධායක ජනාධිපති ධූරය ගෙනාවේ කවුද? විධායක ජනාධිපති ධූරය නිර්මාණය කළේ කවුද? අපේ වාසුදේව ඇමතිතුමා පැරණි ඇමතිවරයෙක් හිටපු එතුමා දන්නවා ලාම්පු කලගෙඩි සෙල්ලම් ගහලා ඒ කාලේ විධායක ජනාධිපතිවර ගෙනාවේ කොහොමද කරේ කොහොමද කියන එක අපි දන්නවා. ඒකල තමයි විධායක ජනාධිපතිකමේ ගෙනාවේ මේ රට. ඒක කරගෙන ගිහිල්ලා විධායක ජනාධිපති ධූරය කරගෙන යනකොට දැන් කියනවා විපක්ෂයෙන් විධායක ජනාධිපති ධූරයත් අහෝසි වෙන්න ඕන කියලා. බොහොම සන්තෝෂ වෙනවා අපේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඒ ගැන හිතපු එක ගැන. මොකද ඕගොල්ලොන්ගේ මුත්තලා බාප්පලා සීයලා හදපු විවස්ථාව දැන්වත් ඔය මුත්තලා බාප්පලා සීයලා හදපු විවස්ථාව වෙනස් කරන්න ඕගොල්ලොන්ට ඒ ගැන හිතිච්ච එක ගැන විපක්ෂයේ කණ්ඩායමට හිතිච්ච එක ගැන මම සතුටු වෙනවා. ඒ නිසා මේ විවස්ථාවේ තියෙනවා රාජ්‍ය ඇමතිවරු, රාජ්‍ය කියන වචනේ නෑ, වෙනත් ඇමතිවරු කියන එක තියෙනවා, කැබිනට් නොවන වෙනත් අමාත්‍ය කියන එක තියෙනවා, නියෝජ්‍ය ඇමතිවරු කියන එක තියෙනවා. හැබැයි මම අද රාජ්‍ය ඇමතිවරයෙකුට හරියට වැඩ කරනවා. මගේ ඇමතිතුමා වාසු අපේ මගේ ඇමතිතුමා රමේෂ් පතිරණ ඇමතිතුමා. එතුමා මට බොහොම නියතමානීව ගැසට් කරලා පළවෙනියට අමාත්‍යන්ද අපිට වෙනස් කළ දීපු එකම ඇමති. දැන් නම් ටික ටික වෙනස් වෙනවා. හැබැයි මේ වෙනත් ඇමති කියන එකේ තියෙනවා අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයකින් ලබා දෙන ඒ බලතල ක්‍රියාත්මක වෙන්න ඕන නීතියක් බවට පත් වෙනවා කියලා. හැබැයි මේ විවස්ථාවට අත උස්සනවා වගේම ඇමතිවරුත් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න වෙනවා. සමහර ඇමතිවරු වාසුදේව අපේ මන්ත්‍රීතුමා ප්‍රජාතන්ත්‍රවාදී විදියට බෙදන්නේ. අපේ රමේෂ් පතිරණ ඇමතිතුමා මගේ ඇමතිතුමා ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඒක සලකලා තිනවා. මටයි ඒක නිවැරදි විදියට අපිට ගැසට් කළා ඒක බෙදලා දීලා තියෙනවා. ඉතින් මේ සමහර විවස්ථාව ගැන කතා කරනවා සමහර අය. අද අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ විවස්ථාව හදලා තියෙන විදිය දන්නවද? නායකයාට 35ක් දාන්න පුළුවන් සෙන්ට්‍රල් කොමිටි එකට. නායකයාට කෙලින්ම දාන්න පුළුවන් 35. එතකොට ඒ 35 අත උස්සපුවා ඕන දෙයක් හරි. 35ක් අපේ ඔන්න අපේ මේ විවස්ථා හදන පාර්ලිමේන්තුවේදී
මන්ත්‍රීතුමා තව මිනිත්තු කාලයක් තියෙනවා.
එහෙනම් මේ විවස්ථා හදන අපේ පක්ෂයේ කෙලින්ම 35ක් දාන්න පුළුවන් සභාපතිට. දාලා සභාපති කියන විදිහට තමයි සම්මත වෙන්නේ. මේ පෞගේ කාලේ විවස්ථාව සම්මත කරා. අත උස්සන්න කිව්වා දෙන්න අත ඉස්සුවා ඔක්කොමයි ඉතින්. අත උස්සනවනේ ඔක්කොම. අපි විතරක් අත උස්සන්න නැතුව හිටියා. එළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවස්ථා සම්මතයි කිව්වා සම්මත වුණා. ඔන්න අපේ මේ විවස්ථාවල් 19 හදපු කට්ටිය. 19 හදලා කොමිසම් සභාව පත් කරපු 19 හදපු කට්ටිය තමයි මේ ඕන විවස්ථා හදන්නේ. මම මේ විජේදාස රාජපත් මහත්තයා මේකට ගාව ගන්න එපා. ඔබතුමාට නෙමෙයි මම මේ කියන්නේ. හැබැයි ඉතින් මේ විවස්ථා වෙනස් කරනවා වගේම මේ විවස්ථා ඔලක් තියෙනවා යම් යම් දේවල්. දැන් මම කියන්නේ බලන්න. දැන් මේ අපි විවස්ථා තුනක් වෙනස් කරා මේ අවුරුදු 6ට.
මන්ත්‍රීතුමා අවසන් කරන්න.
විගණන ආගමන විගමනණ එක ගැන අපි කවුරුත් මේ මන්නම් මට රාජ්‍ය සේවා කොමිසම් සභාව මේක ඇතුලේ තියෙනවා. රාජ්‍ය සේවා කොමිසම් සභාව ක්‍රියාත්මක වුණාට ආගමන විගණන එක පෞගේ කාලේ කොමිසම් සභාව තිබ්බත් ආගමන විගණන එකට එක නීතියක්.
ගරු මන්ත්‍රීතුමා ඉවර කරා.
ආග පොඩ විනාඩි තප්පරයක් දෙන්න. ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මේ කොමිසම් සභාව තිබ්බට විජේදාස රාජපත් මහතා රාජ්‍ය සේවා කොමිසම් සභාව ක්‍රියාත්මක වුණාට ආගමන විගණන එක වෙනම නීතියක් ක්‍රියාත්මක කරන්නේ මේ රටේ ආගමන විගණන එක. ඒක කියදරේ 19 වෙනි සංශෝධනය ගෙනාවා. 19 වෙනි සංශෝධනයකවත් වෙනස් කරන්න බැරි වුණා. ඒ නිසා විවස්ථා සම්පාදනය කරනවා අපි. හැබැයි විවස්ථා වෙනස් වෙනවා. විවස්ථාව නිකන් නමට විවස්ථාවක් බවට වෙනස් වෙන්න බෑ. මේ රටේ විවස්ථාව හෙට සම්මත කළා වෙනස් වෙනවා නම් රටත් වෙනස් වෙන්න වෙනවා.
රටේ තියෙන නීතියක් වෙනස් වෙන්න වෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්න වෙනවා. නමට නිකන් කොමිෂන් සභාවලට මේක දිනනවා. මොකෙන්ද සල්ලි වෙන් කරන්නේ? මොන අරමුදලෙන්ද කියලා තියෙනවා මේකෙ. කොමිෂන් සභාව සියල්ලටම. දැන් විරං කළා සභාපතිලා පත් කළා. 9 9 9 9 10 10 පත් කරන්න දිනන කොමිෂන් සභා 9ක් තියෙනවා මෙතන. කොමිෂන් සභා 9ක් තියෙනවා ව්‍යවස්ථා දායක සභාව. මේවත් කරනවා.
ස්තුතියම්තුමා.
ඒ නිසා මේව ගැන කල්පනා කරලා ඉස්සරහට මේ ව්‍යවස්ථා වෙනස් කරලා පාර්ලිමේන්තුවට ගිහලා තුරෙන් දෙකක් කරන් ව්‍යවස්ථා වෙනස් කරා වගේ මේවා ඉස්සරහට ක්‍රියාත්මක වෙනවද කියලා එක බලන්න ඕනේ. නැත්තම් මහ ජනතාව 19 ප්‍රතික්ෂේප කළ 20ට 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ ගෝඨාභය මහත්තයාට 19 මේ රටේ තියෙද්දි තමයි ඒකට විරුද්ධව තමයි ඡන්දෙ දුන්නේ 69 ලක්ෂයක් කියන එක මම කාසු කරමින් මන්නේ.
බොහොම ස්තුතියි.